අපේ නව යෞවනයේදී අපේ හිත් වසඟ කළ නැත්නම් කඳුලින් ඇස් බොඳ කළ නිර්මාණ චිත්‍රපටි තියෙනවා. 1977 වෙද්දි එහෙම තත්ත්ව හිටි අපිව උත්තේජනය කළ ඒ නිර්මාණ ඒ වෙනකොට ඉපදෙලවත් නොඉඳපු කෙනෙකුට විෂ වෙන්නේ කොහොමද කියලා ප්‍රශ්නයක් ඔබට එනවද? ඒ විතරක් නෙමේ, 1977 වෙද්දි මැදිවිය පසු කළ කෙනෙක් අදත් අහගෙන ඉන්නවනะ. මට කියන්න තියෙන්නේ මෙච්චරයි. බලන්න 7 Nights in Japan කියන චිත්‍රපටිය. ඒ විසිතුරු සිනමා සිත්තම. රෑ 7ක් නෙමේ, ජීවිතේ පුරාම ඒ ලස්සන කතාවෙන් රොමැන්ටික් රසෝගෙන් ඔබ වසඟ වේවි. 7 Nights in Japan අපි බැලුවේ ගාල්ලේ ක්වීන්ස් එකේ සෙකන්ඩ් ක්ලාස් ටිකට් අරගෙන. ගැලරිය ලාභ වුණත් අපේ සෙකන්ඩ් ක්ලාස් ගියේ නම් සල්ලි තියනවට නෙමේ. අඩුම ගානේ සෙකන්ඩ් ක්ලාස් එකේ අන්තිම සීට් ටික ගත්තම ෆස්ට් ක්ලාස් වගේ. අනික හොඳට විඳින්න පුළුවන් චිත්‍රපටියක් නිසා. අපි සේරම සල්ලි එකතු කරලා මේ චිත්‍රපටිය බලන්න බැල්කනි ෆස්ට් ක්ලාස් උන් සෙකන්ඩ් ක්ලාස් එකට දාලා, ගැලරි උනුත් සෙකන්ඩ් ක්ලාස් එකට දාලා මහා පොදු සාධකයක් හදලා තමයි පින්තූරේ බැලුවේ. ඒ කියන්නේ සේරම සල්ලි ටික එකතු කරලා අපි බෙදුවා. මේ චිත්‍රපටය මහා ලොකු ගැඹුරු සම්භාව්‍යයක් නෙමෙයි. ඒත් මේ චිත්‍රපටය අපූරු චිත්‍රපටයක් වෙන්නේ ඇයි කියලා හිතුවම පේන්නේ ඒක පණගන්වපු මයිකල් යෝක් කියන ඉංග්‍රීසි නළුවයි හිදමි ආකේ කියන ජපන් නිළියයි දෙන්නම වගේම ඒ දෙන්නගේ රඟපෑම් වගේම අධ්‍යක්ෂකගේ පැටිගිරිය හෙව්වම. මේ අධ්‍යක්ෂ බිහි වෙන්නේ එංගලන්තේ. අදත් අවුරුදු 92ක් වෙලා හොඳට ඉන්නවා ලන්ඩනයට වෙලා. OBE නාමධාරියෙක්. තනි කරම ජපානයේ පසුබිම් කරගත්තට පිරිමි ප්‍රධාන චරිතය එංගලන්තේ රාජකීය නාවික හමුදාවේ ප්‍රධාන විධායකයෙක්. ඒ ප්‍රින්ස් ජෝර්ජ් සුමි තමා මේ කුමාරයාට ජපානි ලස්සන පෙන්නන දැරිවිය. ඇය ගයිඩ් කෙනෙක්. විශල් සුඛෝපභෝගී බසයක ඇය මිහිරි හඬින් ජපානය හා එහි පරිසරය විස්තර කරද්දී අපි ජපානි හිතින් ඇවිදිනවා. බටහිර සංස්කෘතිය එක්ක තියෙන ජපාන සංස්කෘතියේ පළහිලව්ව එක්කයි විජාතික මේ කුමාරයා නිසායි පුදුමාකාර තාඩන පීඩ නැති වෙන්නේ. මොකද මේ චමත්කාර රාත්‍රී 7න් මුල් දින කීපෙදිම මේ දෙදෙනාගේ ඇල්මක් ලියලෑම. දැන් මට කියාගන්න ඕන වුණු දේවල් මිශ්‍ර වෙලා තියෙන්නේ. ඔබ 7 Nights in Japan බැලුවේ නැත්නම් මං කොහොමද මේක කියන්නේ? පුංචි විසඳුමක් තියෙනවා. ඔබ යම් විදියකින් මේ රමණීය චිත්‍රපටය බලලා නැත්නම් අද තියෙන තාක්ෂණයේ අනුව බලන්න කියලා විතරයි මට කියන්න තියෙන්නේ. මේක බොහොම ලේසියෙන් බලන්න පුළුවන් චිත්‍රපටියක්. 7 Nights in Japan. අන්න එහෙම බැලුවොත් තමයි මං කියන දේ ඔබට හොඳටම තේරෙන්නේ. 7 Nights in Japan චිත්‍රපටය ඉතාමත් මුදු මොලොක් රොමැන්ටික් ආදරයක් විදියට අධ්‍යක්ෂණය කළ අපූරු අධ්‍යක්ෂවරයා ගැන හිතුවමයි ඔබ මේ චිත්‍රපටිකාරයාගේ අනිත් වැඩ දැනගන්න ඕනේ. OBE නාමධාරී ලුයිස් ගිල්බර්ට් තමයි මිනිහා. මීට අවුරුදු 88කට ඉස්සර ඔහු අවුරුදු 5 මාපියන් එක්ක යනවා යම් යම් ගමන් බිමන්. නාට්‍ය වගේව බලන්න ගියාම පුංචි ලුවිස් කලේ ස්ටේජ් එකට පැත්තෙන් ගිහින් සිද්ධ වෙන දේවල් වගේම ඒ නාට්‍යයත් බලපු එක. ඔහු එකෙල්ලේ ඉදිරියට ගිහින් වේදිකාව දිහා බලා ඉන්න හුදු රසිකයෙක් උනේ නැහැලු. දවසක් මේ නාට්‍ය ආසාවෙන් පිපාසිත අවුරුදු 5 බබාට අවස්ථාවක් ලැබුණ එක නාට්‍යයක පුංචි කෑල්ලක් කරන්න. ඒ පුංචි කාර් එකක් ස්ටේජ් එක වටේට පැදගෙන යන රංගන අවස්ථාවක්. කොළු පැටියා නොම්මර එකට එක කළා. ඇයි කොහොමත් ආසයි නිවේදිකාවට. දුම්රියෙන් ගමන් බිමන් යනකොට වුණත් මේ පුංචි දරුවා වෙනම කොටසක තමයි ගියේ. හොඳට පේන තැනක පරිසරය වටපිටාව. දරුවට අවුරුදු 7 වෙද්දි මේ සේරම පොද වුණා. තාත්තට අවුරුදු 34ක් වෙද්දි තාත්තා ක්ෂය රෝගයට ගොදුරු වී මැරෙනවා. එතෙන් පටන් දරුවා අසරණ වෙනවා. ටික කලක් යද්දි අවුරුදු 13 වෙනකොට දරුවගේ ජීවිතේ රඟපෑම. අවුරුදු 17 වෙනකොට තීරණය කළ අධ්‍යක්ෂණය ඉගෙන ගන්නවා කියලා. ඊට යොමු වෙනවා කියලා. අවුරුදු 19 වයස. ඔහු මොනතරම් දක්ෂයෙක්ද වාසනාවන්තයෙක්ද කියනවනම් ලෝ පූජිත ඇල්ෆ්‍රෙඩ් හිච්කොක්ගේ ජමයිකා ඊන් චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂවරයා වෙනවා. මේ අපූරු මිනිස චිත්‍රපටි 40ක් අධ්‍යක්ෂණය කළා කීවොත් පුදුමයි නේද? 2000න් පස්සේ 2006 වගේත් ඔහු චිත්‍රපටයක් හැදුවා. මේ ලුයිස් ගිල්බර්ට්ගේ විශේෂත්වය තමයි අර මං කියපු විවිධත්වය. ඔහු කාලයක් ලෝක යුද්ධ සමයේ රාජකීය ගුවන් හමුදාවේ චිත්‍රපට ඒකකයේ දෙවැනිය විදිහට වැඩ කළා. සෙවන් නයිට්ස් ඉන් ජපෑන් වගේ මුදු මොලොක් චිත්‍රපටයක් හදන ඔහු ජේම්ස් පොන් චිත්‍රපටි හදලා තිනවා කියලා කිව්වොත් ඔබ පිළිගන්නවද? නිකම්ම නිකම් බොන් චිත්‍රපටි නෙමෙයි. 1967 You Only Live Twice. ඊට පස්සේ 1977 The Spy Who Loved Me. ඒ වගේම 1979 Moonraker. පුදුමේ තියෙන්නේ මේ තුනේම හිටියේ එකම ජේම්ස් බොන්ඩ් රොජර් මුවර්. ඒ වගේම 1975 ඔපරේෂන් ඩේබ්‍රේක් කියන ලෝක යුද්ධ ආශ්‍රිත ඒ කාලේ හැටියට අතිශයින්ම විශිෂ්ට යුද්ධ චිත්‍රපටිය. බලන්න 1977 Seven Nights in Japan එනකොට ඊට හාත්පසින්ම වෙනස් මේ චිත්‍රපට මාලාව ඔහු එකම කාලේ හදපු හැටි. ඔහුට අවුරුදු 7 පිය විපයෝගෙන් පස්සේ ඔහු දරුවෙක් විදිහට තනිව නැගී සිටීමත් ඔහුගේ චිත්‍රපටවල තිබුණු අහසට පොළොව වගේ විවිධත්වය වගේම සාර්ථකත්වයත් අපට විශාල පාඩමක් උගන්වන්නෙක් බවට පත් කරනවා නේද ලුයිස් ගිල්බර්ට්? අපි කතා කරමින් සිටි චිත්‍රපටයේ Seven Nights in Japan සාර්ථක කරගන්න ඔහුට මයිකල් යෝක් වගේම ජපන් නිලිය හිදමිගින් ලැබුණු සහයෝගය වාසනාවක්. මට මතකයි මේ කතාවේ මේ කුමාරයා එක්ක සුමි තමුන්ගේ ජපන් ගෙවල්වලට යද්දි හැම තැනකදීම අපි පන්සල් යනවා වගේ සපත්තු මිස් ගලවන්න වෙනවා. එක දර්ශනයක් මට තාමත් මතකයි. ගෙවල් දෙක තුනක මෙහෙම වුණහම කුමාරයාට හරිම කරදරයක් මේ සපත්තු මිස් ගලවන එක. ඔහු කරන්නේ මොකක්ද දන්නවද? එක ගෙදරකදී සපත්තු ගලවන්න කියලා ඇය කිව්වම ඔහුගේ වටිනා සපත්තු දෙකයි මේස් කූට්ටමයි ඈත කැලෑවකට වීසි කරලා දානවා. මේ පුංචි සිද්ධිය වුණත් පෙන්නුවේ මේ රටවල් වල නොගැලපීමද? මයිකල් යෝක් කුමාරයා විදියට කරන රංගනය අසාමාන්‍ය වෙන්නේ ඔහු එංගලන්තේ හොඳම වේදිකා නළුවෙක් නිසා. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙක් ඔහු. සම්භාව්‍ය සිනමාකරු ෆ්‍රෑන්කෝ සෙෆිරෙල්ලි තම ෂේක්ස්පියර් නාට්‍ය චිත්‍රපටවලට ගෙනෙද්දි ඔහු රඟපාන්න ගත්තේ. රෝමියෝ ජුලියට් වලින් පටන් අරගෙන ප්‍රධාන චරිත දක්වා සෙෆිරෙල්ලි මේ මයිකල් යෝක්ව යොදාගත්තා. ජපානේ නිමාඩුවක් ගත කරන්න ආපු රාජකීය කුමාරයාගේ ලස්සන දවස් රාත්‍රීන් වගේම ආදරය පිරුණු ජීවිතය වර්ණවත් කළ ඒ ගීතය ඔබට අහන්න දෙන්නේ අර මා මුලින් කියපු ලොවිස් ගිල්බර්ට් කියන සම්භාව්‍ය අධ්‍යක්ෂවරයාගේ විවිධත්වෙන් යුතු චිත්‍රපට ගැනත් යමක් හිතන්න කියලා ඔබෙන් ඉල්ලමින්. මේ රෑ 7ක් තිස්සේ පාට පාටින් දුටු ජපානේ රාත්‍රී ලස්සන.
この子よな
අද වගේ දවසක තිස්ස අබේසේකරයන් ජීවත්ව සිටියානම් එතුමාගේ 73 වැනි උපන්දිනය සමරන්න තිබුණා කියලා මම ඔබට කිව්වා. ඇත්තටම ඔහු වාගේ අසාමාන්‍ය මිනිස්සු වෙන්නුණා කියලා අපට කියන්න පුළුවන්ද?
ඔකට මූලිකම හේතුව ඔබ මුලින් කිව්වා වගේ ලංකාවේ ඇති කුඩා බව, ක්ෂුද්‍ර බව, අපේ ඇති නොවැදගත් බව ලෝකේ. ලංකාව කියලා කිව්වම ඉතාමත් පුංචි රටක්. ඇත්ත වශයෙන් අපි පිටරට ගිහිල්ලා අපි ශ්‍රී ලාංකිකයන් කියලා කම ඔබගේ තේ හරි රසයි කියලා කියනවා. ඒත් තේ වලට තමයි අපි හුඟක් ප්‍රසිද්ධ.
තේ වත්තක් කියලා සමහර
විට සමහර හිතනවා මේක ලිප්ටන් සමාගමටයි තේ වත්තක් කියලා. ඉතින් අපි ඔක්කොම මේ එතන වැඩ කරන මිනිස්සු කියලා ඉස්සර කාලේ එහෙම අදහසක් තිබුණලු අපරදිග වැස්සන් තුල. කෙසේ හෝ වේවා දැන් ඉන්දියාව වගේ රටක දැන් පසුගිය දශක දෙක තුල ඉන්දියාවේ චිත්‍රපට සත්‍යජිත් රායගේ චිත්‍රපටි පමණක් නෙවෙයි, ඊට පසු ආපු පරම්පරාවක ශ්‍යාම් බේනගල්, මෘණාල් සෙන්, කුමාර් ශහනි වැනි මානි කවුල් වැනි අධ්‍යක්ෂකවරුන්ගේ කෘති ලෝකයේ පුරහම පෙන්වනු ලබනවා. ලෝකයේ හැම රටකම වගේ ඒ වෙනුවෙන් චිත්‍රපටි ප්‍රදර්ශන පැවැත්වෙනවා, සම්මන්ත්‍රණ පැවැත්වෙනවා, පූර්ණ ප්‍රචාරයක් ඒ චිත්‍රපටවල ලැබෙනවා. ලෝක වෙළඳපොලේ ඒවා ප්‍රදර්ශනය කරනවා. ඊට පිටුපසින් ඉන්නේ ඉන්දියානු රජය. ඉන්දියානු රජය නිශ්චිත වැඩපිළිවෙලක් දැන් පසුගිය වසර 25-30 තුළ අනුගමනය කරගෙන යනවා. ඒ රටේ තියෙනවා සිනමා අංකුර සිනමා කරුණ තරුණ තරුණියන්ට සිනමාව සහ සිනමාවේ විවිධ අංශ ගැන පූර්ණ වෘත්තිමය පුහුණුවක් දෙන ආයතනයක් පූනා ෆිල්ම් ඉන්ස්ටිටියුට් කියලා. ඒ පුණා චිත්‍රපටි ආයතනයෙන් බිහි වූ තරුණ තරුණියන් තමයි ඉන්දියානු සිනමාවේ නව නැම්මට ප්‍රවණතාවයට මුල් වෙලා ඉන්නේ. කුමාර් ශාහනිල වගේ අය, ශ්‍යාම් බේනගල්, මෘණාල් සෙන් වැනි අය හැම කෙනෙකුම වගේ ඉතින් පාසලෙන් පිට වෙච්ච අය. දකුණු ඉන්දියානු සිනමාවේ පවා දැනට අලුත් අත්හදා බැලීම් කරන බොහෝ අය ඒ මධ්‍යස්ථානයෙන් බිහි වුණා. එපමණක් නෙවෙයි, National Film Development Corporation ජාතික චිත්‍රපට සංවර්ධන සංස්ථාව. ඒ සංස්ථාවෙන් කෙරෙන්නේ මේ තරුණ සිනමාකරුවන්ට මුදල් වලින් ආධාර කිරීම. මුදල් වලින් ආධාර කරනවා පමණක් නෙමෙයි, ඔවුන් තවත් දෙයක් කරනවා. දැන් මුදල් වලින් ආධාර කළේ චිත්‍රපටි නිෂ්පාදනය කළාට පස්සේ නිකන් ඉන්නේ නැහැ. ඊට පස්සේ චිත්‍රපටිය ලෝක වෙළඳපොළට ගෙන යාමට ඒ හැම දෙයක්ම මේ NFDC එකෙන් කෙරෙනවා.
මං කලින් කිව්වා වගේ තිස්ස අබේසේකරයන් කිසිදු ભેදයක් තරාතිනමක් නැතුව අපහම වුණා. ලාංකේය සිනමාව ජාත්‍යන්තර ආස්ථානයකට ගේන්න ඒ තලයේ දිදුලුවන්න ඔහුට තිබුණේ දැඩි උමනාවක්. ඒ වගේ මේ සඳහා කැපවීමක්. පාඨමාලාවෙන් පස්සේ අපට රිසි මාතෘකාවක් ඔහු හා දිගහැර ගැනීමේ හැකියාව ලබා දී තිබුණා. 1988 සමයේ මා රුහුණු සේවයේ ඉදිරිපත් කළ බිහි දොර වැඩසටහන සඳහා ඔහු නිර්ලෝභීව මේ කතන සටහන මට ලබා දුන්නා. මා ඇසූ ප්‍රශ්නවලට මං කලින් කීවා වගේ ඔහු මිය ගියේ නැහැ, ඔහු ජීවමානයි. මේ කටහඬ කවදාද මැරෙන්නේ?
බලන්න දැන් ඊට අමතරව ඉන්දියා විශාල රටක්, ලෝකයේ බලවත් රටවලින් එකක්. ඉතින් ඒ අනුග්‍රහයත් එවැනි ප්‍රබල රටක නියෝජිතයන් වීමත් කෙලින්ම ඒ සිනමා කරුවන්ට ලැබෙන්නා වූ වාසියක්. ඒ වාසියට අමතරවයි, ඒ වාසිය මත විතරක් ඉඳලා ඉවරලා හිටන් ඕන නිකන් ඉඳලා නෑ, ඒ වාසියට අමතරව ඉතාමත්ම ක්‍රමානුකූල වැඩපිළිවෙලක් මගින් තරුණ සිනමාකරුවන්ට අනුග්‍රහය දක්වන, අනුබලය දක්වන. මට මතකයි මං ගිය අවුරුද්දේ ලන්ඩන් සිනමා උළෙලට සහභාගී වෙච්ච අවස්ථාවේදී මට හම්බ වුණා සුදීර් මිශ්‍රා කියලා අවුරුදු 30ක තරුණ අධ්‍යක්ෂකවරේ. සුදීර් මිශ්‍රා ඔහුගේ දෙවනි චිත්‍රපටිය ලන්ඩන් සිනමා උළෙලට රැගෙන ඇවිත් තිබුණා. ඒ චිත්‍රපටිය ඉදිරිපත් කරන්නේ කියලා හඳුන්වා දීමේ කාර්යය ඔහු මට පැවරුවා. ඒ චිත්‍රපටිය NFDC කියන රජයේ අනුග්‍රහයෙන් පවත්වගෙන යන සිනමා සංවර්ධන සංස්ථාවේ මුදලින් හදපු චිත්‍රපටියක්. මේ චිත්‍රපටියේ තියෙන්නේ ඇත්ත වශයෙන් සම්පූර්ණයෙන්ම පවතින රජයට පහර ගැසීම. ඒ චිත්‍රපටියේ තියෙන්නේ මැදිවිය පසු කරපු වැඩිහිටි පුද්ගලයන් 4 දෙනෙකු, ඔවුන් මිතුරන් වෙලා තියෙන්නේ ඔවුන් එකම විශ්වවිද්‍යාලය ඉගෙන ගත්ත නිසා. ඒ විශ්වවිද්‍යාලයේ 7 සංවත්සරයට සහභාගී වීම සඳහා මේ මිතුරන් 4 දෙනා ඔවුන් ජීවිතයේ විවිධ පැතිවලට ගිහින් එක්කෙනෙක් ගුරුවරයෙක් වශයෙන් වැඩ කරනවා, තවත් කෙනෙක් අසාර්ථක ලේඛකයෙක් වෙලා, තවත් කෙනෙක් බොහොම හොඳට විවාහ වෙලා තැන්පත් වෙ ඉන්නවා. ඒ වගේ විවිධ මට්ටම්වල ජීවත් වෙනවා. ඒ 4 දෙනාම එකතු වෙලා ඒගොල්ලෝ එකට කෝච්චියෙන් යනවා මේ 7 සංවත්සරය සඳහා. ඒ යනකොට ඒ විශ්වවිද්‍යාලය වහන්න සිද්ධ වෙලා ඊට ඉස්සරින් දවසේ, මොකද විශාල ස්ට්‍රයික් සටනක් වෙලා, ඒ ස්ට්‍රයික් සටන විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් සහභාගී වෙලා පොලිස් නිලධාරියෙක් මිය ගිහිල්ලා. පොලිස් නිලධාරිය මොන ආකාරයට මිය ගියාද දන්නේ නැහැ, නමුත් චෝදනාව එල්ලලා තියෙන්නේ ශිෂ්‍යයන් විසින් පහර ගසවව මිය මැරුවා කියලා. දැන් මෙතන ඉතාමත් බිහිසුණු තත්ත්වයක් තියෙනවා. මේ 4 දෙනාගෙන් මේ 4 දෙනා දැන් මේ නගරයට යන්නේ, අලහබාද් නගරයට යන්නේ. යාලාබාද් නගරේ ඉන්නවා මේ එක්කෙනෙක්ගේ ඥාති පුත්‍රයෙක්. ඒ ඥාති පුත්‍රය තමයි ඒ පළාතේ පොලිස් අධිකාරීවරයා. ඒ පොලිස් අධිකාරීවරයාගේ බංගලාවේ තමයි මේකල නවතින්නේ යන්නේ මේ දවස් 4. දැන් මේ අතරතුර එක්තරා විදිහකට මේ සිද්ධියට මැදි වූ ශිෂ්‍යව මේ ආයත මොන ගැහෙන්ට ලැබෙනවා. මේ ශිෂ්‍යා කිපියා ඒ පළාතේ විශාල රිදිකම්හලක සේවය කරන කම්කරුවෙක්. ඒ රිදිකම්හලේ ඇතිවෙච්ච වැඩ වර්ජනයකදී ඒ රිදිකම්හලේ අයිතිය තියෙන්නේ පළාතේ ප්‍රාන්ත ඇමතිවරයෙක්ගේ, ප්‍රාදේශීය ඇමතිවරයෙක්ගේ අයියා තමයි රිදිකම්හල අයිති. ඇත්ත වශයෙන් ඒ රිදිකම්හල අයිති අයියා වුණාට ඒක ඇත්ත වශයෙන් නියම උරුමකාරය ඇමතිතුමා කියලායි බොහෝ දෙනෙක් දන්නවයි. දැන් මෙතෙන්දී මේ ස්ට්‍රයික් සටනේදී අර විශ්වවිද්‍යාල ශිෂ්‍යයාගේ පියා මේ ස්වාමි පක්ෂය විසින් ඝාතනය කරනු ලබනවා. එතුලින් තමයි මේ සටන ඇවිලිලා කම්කරුවොත් ශිෂ්‍යොත් එකට එකතු වෙලා තියෙන්නේ. දැන් මේ සටන තුලින් මේ 4 දෙනාට එකක් ප්‍රත්‍යක්ෂ වෙන චිත්‍රපටයේ අවසානයේ බොහොම ලස්සනට එදා අපිත් සටන් කළා. මේ 4 දෙනා එදා අපි සටන් කළේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යට විරුද්ධව. ඒකෙදී අපිට ඒක සාධාරණ සටනක්. දැන් අපිට සටන් කරන්න වෙලා තියෙන්නේ අපේ මිනිසුන්ට විරුද්ධව. එදා තිබුණු අධිරාජ්‍යවාදී අද අපි දේශීය අධිරාජ්‍යවාදී. අන්න එවැනි අදහසකින් එදත් අපි සටන් කළා. තාමත් අපි සටන් කරනවා. එදා සුද්දම් එරෝල ඇතිවෙච්ච එවැනි අරුතක් තියෙන මේ චිත්‍රපටිය. දැන් බලන්න මේ චිත්‍රපටය රජයේ වියදමෙන් නෙමෙයි, රජයේ සහ පවතින තත්ත්වයට සම්පූර්ණයෙන් පහර ගැසීමක්. නමුත් රජයේ මුදල් දීලා තියෙනවා. රජයේ වියදමෙන් උපසිරස්තල යොදලා, රජයේ වියදමෙන් මේ තරුණයාට ලන්ඩන් චිත්‍රපටි මේ උළෙලට සහභාගී වෙන සලස්වලා, රජයේ වියදමෙන් ප්‍රචාරයක් දීලා, අන්තිමට මා එනකොට ඔවුන් උත්සාහ කරමින් සිටියේ බ්‍රිතාන්‍ය රූපවාහිනියට මේ පිටපත කෙසේ හෝ විකුණා තවත් ප්‍රචාරයක් ලබා ගැනීමයි.
ඔබ දැන් ඇහුවේ ඉතාම දල රළු විදියට එදා 1988 මාර්තු මාසේ ඔහු මා සමග කළ කතා බහින් බිදක්. අද මේ තරම් දශක ගානක් ගියාට පස්සේ ඔහු කියපු වදන් තාමත් සාධාරණයි සර්වකාලීනයි නේද? මේ සියල්ල හිතේ දරාගෙන මා ඔබට පුද දෙන්නේ ඔහු දෙබස්සා තිරකතා රචකයෙකු ලෙස විශේෂිත සම්මානයට පාත්‍ර වුණු මුදලිනායක සෝමරත්නයන්ගේ එකල ජනප්‍රියතම ගුවන් විදුලි නාට්‍ය වුණු බිනරමලී චිත්‍රපටයේ ගී අස්වැන්නෙන් එක ගීයක්. බිනරමලී මල් මල් වන මල් මැද පිපි බිනරමලී.